Garudácio de Assegra. Muito bom.
Reunião de Tanega Tumani. Mama Santos Senado da Vase Ape Adapra Matensha, Teva Gema Sanskriti Kadeu Tomatensha, Teva Gema Magamatensha Tunama. Me Biadidi Ekata Ekatukiri Magana, Vishema Tundera Mukurunagal Nisa. Que se evitat, my catava de Kaling, Magi Mulik catava de Kalimama. Passa kipe a cape catega maturum de nek tundene catagra bunisa era tutra dila hitotunda kilamanki and a camati palavinima pe Arjun Ranatunga matuma karna kipe a pilibandava sandhankara ekatamai etuma uduma metena hidden at tantama hunde ekata namut make uduma minuela marakian yuma ganama kanaga tu eno එතුම කරපු පළවෙනි මම මේ කොළ ටික ගෙන්න ගත්ත එතුම සභාගත කරපු එතුම කියන කාරණේ තමයි එකක් ඔබතුමත් එක්ක කොහොමත් ප්‍රශ්නයක් තියෙනවනේ ඒක ජයපරදුම දරා ගන්න නොලැබීම ගැන මම කනගාටු වෙනවා කෙසේ වෙතත් එතුම මේ ඉදිරිපත් කරපු ICC වාර්තාව මම ගෙන්න ගත්තා ඒක ඉදිරිපත් කළා තියෙන්නේ 2005 ඉදිරිපත් කරපු වාර්තාවක් ඔලිවර් ස්ටොකේන් කියලා ICC ethics officer 2005 මාර්තු 9 වෙනිදා. දැන් මෙතනින් පස්සේ ඔබතුමා මං හිතන්නේ ඒ කාලේ හිටියෙත් නෑ මේ ක්‍රිකට් බෝඩ් එකේ. මට මතක හැටියට. කෙසේ වෙතත් එතනින් පස්සේ මේ වාර්තාව අද දැන් අවුරුදු 2017 වෙනකොට අවුරුදු 12කට පස්සේ ඉතින් මේ අවුරුදු 12කට පස්සේ වාර්තාව කරන තමයි අර්ජුන අරණතුංග මැතිතුමා මේ චෝදනාව කරන්නේ. මම ඔබතුමාට ඉල්ලන්න දෙන්න කලින් ඔබතුමා ඇවිල්ලා නාමජනා බාර දුන්නාම අපි ICC එකට අපි ලිව්වා ලියලා ICC එකෙන් ඇහුවා මෙන්න මේ ප්‍රශ්නය සම්බන්ධව නැවත අපිට උත්තරයක් දෙන්න කියලා. ඒ උත්තරේදී බොහොම පැහැදිලිව අන්තර්ජාතික ක්‍රිකට් සම්මේලනයෙන් අපිට එවලා තිබුණා ලිපිය ඔබතුමාට ඉල්ලන්න කිසිම බාධාවක් නැහැ මේ ඔබතුමාට විරුද්ධව තිබිච්ච මේ චෝදනාව වුන් දැන්ට අවශ්‍ය වෙන්නේ නැහැයි කියලා මොකද ඒක සම්පූර්ණයෙන් නිදාස් කළා තියෙන්නේ කියලා. එදිනින් පස්සේ තමයි අපි ඔබතුමාට දුන්න ඉල්ලන්න. කිසි වෙලාවක ඔබතුමාට තිබිච්ච චෝදනාව වලින් අපි ගලව ගන්න උත්සාහ කරුවේ නැහැ. මම කිසි වෙලාවක පක්ෂපාතීව කාටවත් වැඩ කරේ නැහැ. ඔබතුමාට වැඩ කරෙත් නැහැ. අර්ජුන රණතුංග මැතිතුමාට වැඩ කරෙත් නැහැ. මොකද අර්ජුන රණතුංග මැතිතුමාටත් ඒ වෙලාවේ ඉල්ලන්න ඉල්ලුවේ තමා මීගමුවේ. මීගමේ අය මට ඇවිල්ලා කිව්වා එතුමා මේ ක්ලබ් එකේ කවදාකවත් සමාජික ඉදිරි හිටියේ නැහැයි කිය. හැබැයි මම ඒවත් කල්පනා කරලා ඒ ක්ලබ් එකේම යෝජනාවක් ගෙන්නගෙන එතුමාටත් ඉල්ලන්න දුන්නා. මොකද නැත්තම් එතුමා කැපුවා නම් කියන්නේ තිරංග සෝදිපාල මහත්තයා අදින්න මම යාව කැපුවයි කිය. ඒ නිසා මේකේ මම කියන්න කැමතියි මේ සභාවටත් මේ රටටත් මේක මේ ICC වාර්තාව 2005 ඉදිරිපත් කරපු ICC වාර්තාවක් මෙහෙම මේ සභාවට මන්ද නැහැ මෙහෙම යෝජනා කරපුවාම මේක ඇත්තටම අදාළ නැති කාරණයක් මේ බොරුවක් විදිහට තමයි අන්තිම මේ සභාව නොමගේ මේක විදිහට තමයි මම දකින්නේ. ඒ නිසා කරුණාකරලා මම කියන්න කැමතියි මෙතනින් පස්සේ 2015 තමයි නිලවරණේ ක්‍රිකට් නිලවරණේ තිබුණේ ක්‍රිකට් නිලවරණේදී පැහැදිලිව අපි ජාත්‍යන්තර අන්තර්ජාතික ක්‍රිකට් සම්මේලනයෙන් වාර්තාවක් ගෙන්නලා ඒ වාර්තාවෙන් තිලංග සුමතිපාල මහත්මයාට ඒ සම්බන්ධව කිසි ප්‍රශ්නයක් නැහැ ඉල්ලන්න කියලා දුන්නයින් පස්සේ තමයි අපි ඒක දුන්නේ. එතනින් පස්සේ අද එතුමා ආසියානු ක්‍රිකට් සම්මේලනයේ සභාපතිත්වයේද ඉන්නවා ඊළඟට අද අන්තර්ජාතික ක්‍රිකට් සම්මේලනයේ එතුමා ඩිරෙක්ටර් කෙනෙක් අධ්‍යක්ෂ කෙනෙක් විදිහට වැඩ කරනවා ඉතින් එහෙනම් මේ මෙච්චර ප්‍රශ්න තිබුණා නම් එහෙනම් අන්තර්ජාතික ක්‍රිකට් සම්මේලනේ කියන්න එපා එවන්න එපා ඊළඟ සුදු වල මහත්තයා එහාට කියලා නමුත් එතුමා අද ගිහිල්ලා එතන වැඩ කරනවා ඉතින් මම කියන්න කැමතියි ඒක පළවෙනියෙන් බොරු චෝදනාවක් දෙවෙනි කාරණේ තමයි ඒකට මාව අල්ල ගන්න එපා ශ්‍රී ලංකා සමිති බාල මහත්තයත් එක්ක තියෙන ප්‍රශ්නේ එතුමත් එක්ක බාර බේර ගන්න ඒක නිසා මාව ඒකට අල්ලගන්න එපයි කියලා මම ගෞරවයෙන් එතුමට කියන්න කැමතියි. දෙවෙනි එක තමයි ඊළඟට අවුරුදු 19න් පහල ආසියානු ක්‍රිකට් තරගාවලියේදී එතුමා කියන ගිල්ල කිව්වා ආසියානු දැන් කොයි තරම් ක්‍රිකට් වැටලා තියෙනවද කිව්වොත් අපි අවුරුදු 19න් පහල එක අෆ්ගනිස්තාන්ටත් පරාදයි කියලා. මම දන්නේ නැහැ එතුමා කොයි විදියට හීන දකින්නවද කියලා. එතුමා පුදුම සන්තෝෂයෙන් ඉන්නේ අපි පරදිනවද කියලා. අපි අෆ්ගනිස්තාන්ට පෙරදුන්නේ නැහැ. අපි අෆ්ගනිස්තාන්ට ගහලා දිනුවා. අපි පැරදුනේ පකිස්තාන්ට. එහෙනම් එතුමාට ඕනලා දින අපි ඇෆ්ගනිස්තාන්ට පරදීන. කොයි තරම් ආසාවක් තියෙනවද කියලා කල්පනා කරලා බලන්න. ඉතින් මේක හරිම කනගාටු වෙනවා මම. මොකද එතුමාට සභාපතිකම ලැබීම සම්බන්ධව මට ප්‍රශ්නයක් නැහැ. තිලංග සෝමදීපාල මහත්තයාවත් අර්ජුන රණතුංග මහත්තයාවත් මට කිසිම ප්‍රශ්නයක් නැහැ. මට දෙන්නම එකයි. මේ කවුරුවත් එක්ක මට ලැබැඳියාවකුත් නැහැ, බැඳියාවකුත් නැහැ. ඒ නිසා මේ මෙහෙම කරපුවාම ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවේ මේ අවුරුදු 19 පහළ තරුණ ටිකක් දැන් කඩා වැටෙනවා. මොකද අර්ජුන රණතුංග මහත්තයම කියනවා ඇෆ්ගනිස්තාන්ට පරදුමයි කියලා. ඈ හිටපු නායකතුමා. ඉතින් අපි කොහොමද මේ මේ ඉස්සරහට යන්නේ ක්‍රිකට් ක්‍රීඩාවේ? මේ දින වෛරක්කාරකමට මෙහෙම කතා කරලා හරියන්නේ නැහැ. තුන්වෙනි කාරණේ තමයි එතුමා කිව්වා මේ ක්‍රිකට් පරිපාලනයේ යටතේ කඩා වැටලා තියෙනවා කියලා අපේ රෑන්කින්ග්ස්. දැන් 2015 වසර ක්‍රිකට් පරිපාලනය අරගත්තෙන් පස්සේ ඒ 2015 වෙනකොට 6 වෙනි තැනට වැටලා තිබුණේ. ඒ වැටලා තිබුණේ එතුමාගේම ආදරණීය සහෝදරයාගේ කාලේ. ක්‍රිකට් වැටලා 2015 තමයි 6 වෙනි ස්ථානයේ ලෝකේ ටෙස්ට් ක්‍රිකට් අපි හිටියේ. ඉතින් 6 වෙනි තැනම තාම තියෙනවා. දැන් මේ අපි හදිසිය වැට්ටුවා වගේ 2015. එහෙම වැටලා නැහැ. 2015 ඉඳලා 6 වෙනි තැන හිටියේ, තාම 6 වෙනි තැන ඉන්නවා. ODI එකයි T20 එකයි 8 වෙනි ස්ථානට පසු බෑලයි කියලා අපිට එතුමා කිව්වා. ඒක කාලීනව පසු බෑප එකක්. අපි කවුරුත් දන්නවා අපේ මේ ෆෝමැට් සුනෙන් ටෙස්ට් එක අපි හොඳ තැනක තවමත් ඉන්නවා. නමුත් 50 ඕව මැචස් වල අපි ඔබතුමාලා තමුන්නාන්සේ සීරු දෙනාම දන්නවා මෙතන ඉන්න මන්ත්‍රීවරුත් තමුන්නාන්සේත් මේ ක්‍රිකට් ක්‍රීඩාව නරඹන නිසා. ඉතින් මට ගිහිල්ලා ක්‍රිකට් ගහන්න බෑ පිච් එක මැදට ගිහිල්ලා. නැත්තම් මම ගහන බැට් එක මෙහෙම උස්සනකොට අල්ලගෙන ඉන්නවා නම් ඔන්න මොකක් හරි ප්‍රශ්නයක් තියෙන්න පුළුවන්. නැත්තම් බෝලේ දාන්න හදනකොට මම අතින් අල්ලගෙන ඉන්නවා නම් ඔන්න ඒක මට ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. නමුත් මේ ක්‍රිකට් ක්‍රීඩකයෝ ඔවුන්ගේ පර්ෆෝමන්ස් වල ප්‍රශ්නයක් තියෙනවා. හැබැයි මේක සිද්ධ වුණේ අවුරුදු ගාණක් අපේ ක්‍රීඩකයන් ගණනාවක් එක තැම්වල දිගටම ගැහිම නිසා පල්ලෙහාට කවුරුත් ඇවිල්ලා තව කිලෝට ඉහළට ඉඩ දුන්නේ නැහැ. ඒක නිසා ඕපනින් පෙයර් එක අපි ටිකක් ලකුණු ටිකක් ගහලා දෙන්න ඕනේ. ඊළඟට ඊළඟට පළවෙනි වන් ඩවුන් යන එක කියලා ඊළඟට ටිකක් ගහලා දෙන්න ඕනේ. මෙහෙම තමයි ගන්නේ ගොඩ ගන්න. නමුත් එතෙන්ට අද ස්ථාවර මට්ටමේ බැට්ස්මන්ල නැති ප්‍රශ්නයක් ඇති වුණා. ඒක මේ අවුරුදු ගාණක් ඇති වුණ තත්ත්වයක්. මයිලේජ් ආවදෙන මැත්තුමත් සංගකාර මැත්තුමත් මේ දෙන්නම අවුරුදු ගාණක් එකම තැන ඉඳගෙන ගැහුවා. ඉතින් එතකොට වන් ඩවුන් ටූ ඩවුන් කවුරුත් ගහන්න කවුරුත් නැහැ. ඊළඟට ඉතින් එතෙන්ට හැදෙන්නේ නැති වුණාම ඊළඟට එන කට්ටිය බලන කොහොමද මේක අල්ලගෙන යන්නේ කියලා. ඒක ටික කාලයක් යනවා. දැන් අද අලුත් කණ්ඩායමක් ඇවිල්ලා තියෙනවා. අද මම ඔබතුමාලා දන්නවා දැන් අලුත් කණ්ඩායමේ සදිර සමරවික්‍රම වගේ අය ඊළඟට අලුත් ක්‍රීඩකයෝ මේ අය හිමින් හිමින් තමන්ගේ ස්ථාවරය ආරක්ෂා කරගෙන ඉස්සරහට යයි. මං හිතන්නේ මේ ඉන්දියානු සංචාරය අපි පුළුවන් තරම් කල්පනා කළ යුත්තේ මේ ස්ථාවරය හදාගෙන ඉස්සරහට යන්න. ඒ නිසා මං හිතන්නේ මේ ක්‍රියාකාරකම අපි වැඩපිල්ල සකස් කරලා තිනෝ. ඒ වගේම අපි රිස්ට්‍රක්චරින් වැඩපිල්ලක් සකස් කරලා තිනෝ. ඒක ඉතාම ක්‍රමානුකූලව මම ක්‍රීඩා මන්ත්‍රීවරයා විදිහට පත් වුණාන් පස්සේ මේ පරාජයන් එක්ක අපි කල්පනා කරලා බැලුවා. ඔවුන්ගේ ෆිට්නස් වල විශාල ප්‍රශ්නයක් තියෙනවා. ඒ වගේ ඔවුන්ගේ ඒ වගේ මනිනේව පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. ඔවුන් ඒ ක්‍රියාකාරකම් වල තිබෙන ප්‍රශ්න නිසා අපි දැන් වැඩපිල්ල සකස් කරලා තිනෝ. ෆිට්නස් වල ටෙස්ට් එකෙන් නැතුව අපි කවදාවත් අනුමත කරන්නේ නැහැ මම දැන්. මොකද ඔවුන්ගේ ඒ අදාළ ෆැට් කන්ටෙන්ට් එක ඇඟවල් වල තියෙන ඒ වගේම ඔවුන්ගේ එක එක ටෙස්ට් එකේ ඒවා සමත් වුණොත් තමයි අපි සාමාන්‍යයෙන් අත්සන් කරන්නේ. ඒ නිසා දැන් එක සාවරයකට එනවා ඒ ක්‍රියාදාමය තුල. ඒ වගේම මම කියන්න කැමතියි තව එතුමා කිව්වා මම හිතන්නේ මේ තරංග තීරකේ අපේ මේ තේරීම් කමිටුවේ ඉන්නවා කියලා. ඉතින් ඒ කවුරුත් නෙමෙයි සභාපතිතුමා විදිහට වැඩ කරන ග්‍රෑම් ලැබ්‍රෝයි මැතිතුමා. එතුමා තරංග තීරකෙක් විදිහට මේ ලෝකේ ඉතාම හොඳ නමක් දිනාගත්ත කෙනෙක්. තරංග තීරකෙක් කියන්නේ මොකද මේ ක්‍රීඩා තව තරංග ඊළඟ කණ්ඩායම් ගණනාවක් ගැන එයාට බලන්න පුළුවන්. හොඳ අවබෝධයක් තියෙනවා. ඒ වගේම එතුමා අනෙක් කඩයක් එකතු කරගෙන වැඩ කරන එක දැන් ලෝකේ අනෙක් රටවල් වල බලන තරංග මේ සිලෙක්ටර්ස්ලා කවුද නමක්වත් දන්නවද කියලා? ඉන්දියාවේ මට කියන්නකෝ මේ 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 තේරීම් කමිටුවේ ප්‍රධානියගේ නම මට කවුරු හරි අඳුරන්නේත් නැහැ. දන්නේත් නැහැ. ඒගොල්ලෝ මේ පේන අය නෙමෙයි. ඒගොල්ලෝ වෙනම ඒගොල්ලන්ගේ වෙන වැඩක් තියෙනවා කරන්න. ඉතින් ප්‍රසිද්ධ නම් දාගන්න එක නෙමෙයි කරන්න තියෙන්නේ. කරන්න තියෙන්නේ මේ වැඩේ හරියට කරන්න පුළුවන් පුද්ගල ටික එකතු කරන්න හදාගන්න එක. ඒක දැන් අපි ක්‍රියාත්මක කරගෙන යනවා. අපි ඔවුන්ට දීලා තියෙනවා ක්‍රයිටීරියා එකක් හදන්න කියලා. ක්‍රීඩකයන් තෝරගන්න ක්‍රයිටීරියාක්. ඒ ක්‍රයිටීරියාක අනුව තමයි අපි දැන් ක්‍රියාත්මක කරගෙන යන්නේ. ඒ වගේම මම කියන්න කැමතියි සනජ් ජයසූරිය මැතිතුමා විශාල සේවයක් කෙරුවා. ඒක මම කවදාවත් අමතක කරන්නේ නැහැ. එතුමාත් එක්ක තව ඒ හිටපු කණ්ඩායම ගොඩක් මහන්සි වෙලා වැඩ කෙරුවා. හැබැයි ඒක සමා ඒක අසාර්ථක වුණා. ඔවුන් වැඩ කරා තමයි. නමුත් අසාර්ථක වුණා විවිධ ප්‍රශ්නාව. එතුමා ඊට පස්සේ තීරණය කළා මටම ඇවිල්ලා කතා කරලා අපි සභාවතුමාටත් මම ඉල්ලා සිටිනවා කියලා එතුමා ඉල්ලා සිටිනවා. අපි එතුමා කවදාකවත් අමතක කරන්නේ එතුමා කරපු සේවය. ඒ නිසා මේ ක්‍රියාකාරකම් පිළිබඳව අපි කල්පනා කරනවා. දැන් අපි අනාගතේ දැන් තිලාන් සමරවිල මැතිතුමා ගෙනාවා ලංකාවට සභාවතුමාලා මේ සියලු දෙනා මැදිහත් වෙලා දැන් ඊළඟට අපි යවලා තිනවා බංග්ලාදේශ කණ්ඩායමට අපි සූදානම් කියලා හතුරුසිංහ මහත්මයාව අපේ පුහුණුකරු විදිහට ගන්න. දැන් මේ හතුරුසිංහ මහත්තයා එළෙව්වේ කවුද? හතුරුසිංහ මහත්තයා එළෙව්වේ ඔය එතුමාගේම මල්ලි තමයි. නිශාන්ත රතුංග මහත්තයා කාලේ. හතුරුසිංහ හොඳට වැඩ කර කර ඉන්නකොට මේ ලංකාවේ පුහුණුකරුවෙක් විදිහට ඔහු එළෙව්වා. ඔහු ඊට පස්සේ ගිහලා බංග්ලාදේශේ වැඩ කෙරුවා. එනවා බංග්ලාදේශ කණ්ඩායම ලෝකේ ජයග්‍රහණ ලබාගෙන ආවා. දැන් ඔක්කොම හතුරුසිංහව ඉල්ලනවා. හතුරුසිංහව එළෝබිලේ කවුරුත් කතා කරුවේ නැහැ. මම ඒකයි කිව්වේ. ඉතින් ඒ නිසා අපිට මේ පුද්ගලවාදී ඉන්නා විදිහට මේක බලන්න බෑ. ඒ නිසා මම කියන්න කැමති ක්‍රිකට් ක්‍රීඩාවේ අපි විශාල වැඩ කොටසක් කරලා තිනවා. අලුත් සභාපතිතුමාත් අලුත් පාලක මණ්ඩලයත් වැඩ කොටසක් කරගෙන යනවා. පොඩි කාලයක් යයි. මොකද අවුරුදු 8ක් ඉන්ටරිම් කමිටිස් තමයි තිබුණේ. අවුරුද්ද දෙකේ किसी में वेडपिल्लक तिबुण हदन क्रमवेद कल्पना करें एवं मत तम एक इसलिए गिनी दंग अभी पलवी मत मे आंड आवाइम पास अभी निलवरण निलवरण की पत्र अंडम इद्री अवृद्धि वेड करना तब आप निलवरण तीन लबन अवृद्धे एक आपो कट पत्ते पुला स्वाधीन निलवरण निलवरण नेतु मे एक तमंट कमी हतर पत्ता क्रिकेट अंड अभी एक आंड मत एन එනිසා අධිකරු ජනාධිපතිතුමත් ගරු අග්‍රාමාත්‍යතුමත් සම්පූර්ණ අපිට ආශිර්වාද කරා මේකේ නිලවරණේ තියන්න තියලා එකෙන් පත් වෙන අයට මේක ක්‍රියාත්මක කරන්න යන්න දෙන්න කියලා. ඉතින් මම හිතන්නේ ඒක මම මේ අවස්ථාවේ කියන්න කැමතියි. ඒ වගේම එතුමා බැඩ්මින්ටන් ගැන කතා කරා මම හිතන්නේ කවුරු හරි එතුමාට මේක කොපියකුත් ගහලා දීලාද කොහෙද අපේ අමාත්‍යංශ පැත්තෙන් කෙසේ වෙතත් මේ බැඩ්මින්ටන් ගරු නියෝජක කතානායකතුමනි මම ආවයින් පස්සේ මම අලුත් නීතිය රෙගුලාසි වෙනස් කරා. වෙනස් කළා මම කිව්වා හැම සංගමයක්ම අවුරුද්දට තමන්ගේ විගණන වාර්තා ඉදිරිපත් කරන්න ඕන සංගමේ නිලධාරීන්ට. මේ බැඩ්මින්ටන් සංගමේ අවුරුදු 8ක් නිලවරණ තිබ්බා තිය සමානව තියලා දුන්න හැබැයි විගණන වාර්තා ඉදිරිපත් කළා නැහැ. මේ සල්ලි කාගේ සල්ලිද මේ? බැඩ්මින්ටන් සංගමේ සල්ලි නෙමෙයි. මේ රටේ අපේ තමුන්නාසලා පාස් කරලා දෙන සල්ලි ටික තමයි අපි බැඩ්මින්ටන් සංගමයට දෙන්නේ. හැබැයි ඒ සල්ලි වලට අවුරුදු 8ක් යනකල් ඉදිරිපත් කරේ නැහැ විගණන වාර්තාව. මම රෙගුලාසියක් ගන්නලා කිව්වා ලංකාවේ තියෙන සියලු සංගම් හැම අවුරුද්දකම විගණන වාර්තා ඉදිරිපත් කළ යුතුයි. එය විගණකාධිපතිවරයාට යවිය යුතුයි. ඉලෙක්ෂන් එකට කලින් නිලවරණයට කලින් අනිවාර්යයෙන් විගණන වාර්තා නැතුව විගණකාධිපතිගේ අනුමැතිය නැතුව නිලවරණ දියන්න බැහැයි කියලා. මොකද බැඩ්මින්ටන් සංගමේ කරේ මේ සුරජ් දන්දිනි මහත්තයලා මේ අයත් මේ ක්‍රිකට් වල අපි දන්නවනේ කරපු දේවල් මොනවද කියලා. මේගොල්ලෝ තමයි ගිහිල්ලා අපේ කියන එක අහන්න නැතුව ගිහිල්ලා නිලවරණයක් තිබ්බා විගණන වාර්තා නැතුව. එතකොට මේ නිලවරණ අපි පටන් ගත්තා විතරයි පළවෙනි නිලවරණේ තමයි බැඩ්මින්ටන් එක තිබ්බේ. එතකොට ඒ නිලවරණේ තියලා සම්පූර්ණයෙන් රටේ නීතියට පටහැනිව රෙගුලාසි වලට පටහැනිව මේගොල්ලෝ මේක තිබ්බා. ඒක ඉඳන් මම විසිරුවා ඇරියා ඒක. මම මේ තීරණය දා ගත්තේ නැත්නම් මේ රටේ තියෙන සංගම් සියල්ලම නිලවරණ තියනවා විගණන වාර්තා නැතුව. ඒ නිසා විගණන අපි රීතියක් ඉදිරිපත් කරා නම් රෙගුලාසියක් ඉදිරිපත් කරා නම් රෙගුලාසියට අනුව වැඩ කරන්න බැර නම් පළවෙනි අද දැවීම කරපු නිසා බැඩ්මින්ටන් සංගමේ අපි තහනම් කරා. දැන් අලුත් නිලවරණයට යන ලෑසි කළ තියෙද්දි කට්ටියක් ගිහිල්ලා නඩු දාලා තියෙනවා. ඒ නඩුවේදී තීරණ වෙයි ඉතිරි කඩු ටික මොනවද කරන්න කියලා. ඒකත් ඇත්තටම අන්තර්ජාතික බැඩ්මින්ටන් සංගමේ සම්පූර්ණයෙන් වැරදි සාගත විදිහට තමයි මේක තීරණය කළ තියෙන්නේ. අපි ඉතාම ඉක්මනින් අපේ නීතිපති දෙපාර්තමේන්තුවේ සහායත් ඇතුව අපි ඔවුන්ට ලියන්න බලාපොරොත්තු වෙනවා රටේ තියෙන නීතිමය තත්ත්වය. ලියලා අපි ඔවුන් එක්ක සාකච්ඡාවක් කරලා බැඩ්මින්ටන් සංගමේ තියෙන තහනම ඉවත් කරගන්න කටයුතු කරනවා. ඒ වගේම මේ එක පුද්ගලෙක් මේ බාණ්ඩ ගෙනෙන පුද්ගලෙක් කියලා දාලා තිබුණාට අපි නීතිපති දෙපාර්තමේන්තුවෙන් ගත්ත මේකත් අරගෙන අපි නීතිපති දෙපාර්තමේන්තුවේ උපදෙස් අරගෙන එතුමාල්ලා කිව්වා මෙයාට නිලවරණයට ඉල්ලන්න පුළුවන් කියලා. ඉතින් ඒක දැන් උසාවියෙන් බේර ගන්න පුළුවන් ඊළඟට මොකද කරන්න කියලා. ඒ නිසා මම කියන්න කැමතියි ඒ කාරණය අර්ජුන නරතුංග මහත්තයාට මම ගෞරවයෙන් මතක් කරන්න කැමතියි. ඒ කාරණා ටිකට මට දෙන්න තියෙන උත්තර ටික ඒක. ඊළඟට ඊළඟට කතා කරා අපේ මහින්දානන්ද අලුත්ගමගේ මහත්තයා මයිතන්නේ එතුමා කාරණා ගණනාවක් කිව්වා පළාත් සභා සමග වැඩ කිරීම සම්බන්ධව. අපි මම කියන්න කැමතියි එතුමාට මම මේ වෙලාවෙත් උත්තරයක් දුන්නා. ඒ නිසා අපව නැවත ගොඩක් කළා මට එතුමාට උත්තර දෙන්න අවශ්‍යතාවයක් නැති වෙයි කියලා මම විශ්වාස කරන්නේ. එතුම කතා කර මේ අමාත්‍ය සිටක එකට එකතුල වැඩකාණක තුම ගොඩක් උත්සා කරයි කියලා අධ්‍යාපන අමාත්‍ය සිතක එකතු වෙන්න හැම මාසෙම රැස්වීම් තිබ්බයිකො හැබැයි වැඩේ උනේ නැහැ. බන්දුල ගුණාන්තර ශූරින් එක්ක ඉඳ ගන්න නැති මාසෙම මාසෙට වැඩේ උනේ නැහැ. හැබැයි දැන් වැඩේ වෙනවා. දැන් අපි එමත්තුමයි මහ ඉඳ ගන්න ඕනේ අපේ නිලධාරීන් කියලා කතා කරලා සාකච්ඡා කරලා වැඩ කටයුතු ඉක් කරනවා. අපි දෙන්න සාමාන්‍ය සාකච්ඡා කරලා කතා කරනවා. අපි දෙකළු එකතු වෙලා තමයි දක්ෂතා හඳුනා ගැනීම ටැලන්ට් ඩිෆිකේෂන් ප්‍රෝග්‍රෑම් එක කරන්නේ. ලංකාවේ පාසල් 6440ක අපි මේ වැඩ පිළ සකස් කරා. ඊළඟට මේ ඒවට අවශ්‍ය කරන ශක්තිය අපිට සම්පූර්ණයෙන් දුන්න අධ්‍යාපන අමාත්‍යංශය මම ස්තුතිවන්ත වෙනවා. හැමතුමාටත් අපේ ලේකම්තුමා ඇතුළු සියලුම නිලධාරීන්ට. ඊළඟට පළාත්වල ඒ වගේ තරඟ තිබුණා. ඒ වගේන් තෝරගත්ත දරුවෝ දැන් පාසල් 316ක අවුරුදු 13ේ දරුවෝ ලංකාවේ පළවෙනි වතාවට අවුරුදු දෙකක් ඔවුන් පුහුණු කරනවා. ඔවුන් විවිධ ක්‍රීඩා වලට පුහුණු කරනවා. පුහුණු කරලා එතනින් එන දරුවෝ ටික තමයි අපි ඊළඟට හදන්නේ එක එක ක්‍රීඩා වලට හඳුන ගන්න. දැන් ඒ ක්‍රියාදාමය යනවා. ඉතින් මම මාසෙන් මාසෙට ඉඳ ගන්න ඕනේ නැහැ. අපි වැඩේ කරලා තියෙනවා. හැබැයි එතකොට මාසෙන් මාසෙ ඉඳගෙන අවුරුදු ගාණක් හිටියා චූරින් එක්ක වැඩේ කරගන්න බැරුව ගියා. ඉතින් ඒක මට කරන්න අදාළ කාරණාවක් නෙමෙයි. ඒ වගේම මම කියන්න කැමතියි දැන් එතකොට ක්‍රීඩා බලත් සම් මේ ක්‍රීඩා නඩත්තු කිරීම සම්බන්ධව කතා කරා. මිලියන ගාණක් එක ක්‍රීඩාංගයකට වියදම් කරනවා. දැන් උදාහරණයක් ගන්න අද බදුල්ල ක්‍රීඩාංගණය රුපියල් මිලියන 300ක් 400ක් යොදවලා ඒක බාර දුන්න බදුල්ලේ නගර සභාවට. අපේ ජමින්ද මන්තුමා දන්නවා. දැන් මොකද වෙලා තියෙන්නේ? ඒකට දාලා තියෙන නගරාධිපති ඩ්‍රයිවෝ තමයි කියලා දාලා තියෙන්නේ මොරකරු විදියට. මිනිහා දොරවහලා යනවා යන්න. එතකොට අර ක්‍රීඩකයෝ ඇවිල්ලා අපිට කෝල් කරනවා ක්‍රීඩාංගණය වහලා. ඉතින් ඒක නිසා එතුමන්ලා ගත්ත තීන්දුවක් මේක. එතුමන්ලා වැරදි තීන්දුවක් අරගත්ත. දැන් අද එතුමාගේ කරපු එක මම සන්තෝෂ වෙනවා. මොකද මේ පළාත් සභාව වලට බල මේ ශක්තියක් නැහැ, මූල්‍ය දායකත්වයක් නැහැ මේව නඩත්තු කරන්න. අද බදුල්ල ක්‍රීඩාංගණයත් මේ වගේම තමයි නඩත්තු කරන්න බෑ. ඒ නිසා අපි කිව්වා අපි සූදානම් සුගතදාස ක්‍රීඩා සංකීර්ණයත් එක්ක එකතු වෙලා අපි දැන් වෙනම කමිටුවක් දාලා පළාත්වල ඒ කමිටුව එතන වැඩ කරගෙන යනවා. අපි මධ්‍යම ආණ්ඩුව විදිහට අපි වෙනම යම් සහයෝගතාවයක් මේකෙන් අදහස් වෙන්නේ කිසිම වෙලාවක ක්‍රීඩාංගණ පවර ගන්න නෙමෙයි අපි බලන්නේ. හැබැයි මේ ක්‍රීඩාංගණ නඩත්තු කිරීම වැඩපිළිවෙල අපි ක්‍රියාත්මක කරන්න ඕන. ඒ සඳහා අවශ්‍ය කරන වැඩ කටයුතු ටික අපි කරමු. ඒ වගේම මම කියන්න කැමතියි අපි ජාත්‍යන්තර තරගාවලිය ලංකාවට ගේන එක ගැන තුමා කතා කරා. එහෙම ගේන්න නම් අපිට පහසුකම් ටික තියෙන්න ඕන. අද මාතලේ හොකී ක්‍රීඩාංගණයේ අවුරුදු ගාණක් කඩාවැටලා තිබුණේ. දැන් අද මංගල සමරේ මතුවට මම සුදුවන්ත වෙනවා. එතුමා මේකට මුදල් වෙන් කරලා තියෙනවා. අපි ඒක හදන්න බලාපොරොත්තු වෙනවා. එතකොට හොකී වලට අපිට වැඩ පිළක් තියෙනවා. ඒ වගේම සුගතදාස ක්‍රීඩාංගණයේ දැන් වොලිබෝල් ජාත්‍යන්තර තරගාවලියක් ගේන්න බෑ. මොකද වොලිබෝල් ප්‍රැක්ටිස් කරන්න එක ඉන්ඩෝ එකක් ඕනේ. ඇතුලේ තව එකක් ඕනේ. ඉතින් එක ඉන්ඩෝ එකයි තියෙන්නේ සුගතදාස ක්‍රීඩා සංකීර්ණය. අපි දැන් බලන්නේ තව එකක් එතන හදන්න පොඩි එකක් හදපුවාම එතන ප්‍රැක්ටිස් කරලා ඇවිල්ලා අතන ජාතික ජාත්‍යන්තර ක්‍රීඩා තරඟ වලට යන්න පුළුවන්. ඒ වගේම තමයි අපි බැලුවේ වැඩපිළික් හදන්න සුගතදාස ක්‍රීඩා සංකීර්ණය සම්පූර්ණයෙන් දියුණු කරන වැඩපිළික් ගේන්න. ඊළඟට ජාතික ක්‍රීඩා අකඩමියත් එක්ක දියගම දවන්ත ක්‍රීඩාංගණයක් ඉදිරිපත් කරන 2021 අපේ තියෙන දකුණු ආසියානු මල්ල ක්‍රීඩා තරඟාවලියත් එක්ක. ඒ වගේම ක්‍රීඩා ආර්ථික ක්‍රීඩා සංස්කෘතිය ගැනත් කතා කරා. ඒකත් මම හිතන්නේ අපි වැඩපිළ සකස් කරගෙන යනවා. ඒ වගේම විශේෂයෙන් මම කියන්න කැමතියි ක්‍රීඩා ආර්ථිකය ගැන ගත්තම විශේෂයෙන්ම ස්පෝර්ට්ස් ඉකොනොමි නැත්තම් මේක ගැන කතා කරපුවම අපිට විශාල ශක්තියක් දැන් ලැබිලා තියෙනවා. විශේෂයෙන් මම කියන්න කැමතියි ගෝකාට් තරඟාවලියක් ලංකාවේ පළවෙනි වතාවට දින අවුරුදු ගණනාවකට පස්සේ ලෝක තරඟාවලිය බද්දේගම ප්‍රදේශයේ. ඊළඟට පෞගෙඩිකේ අපි තිබුණා මෝටර් ස්පීඩ් බෝට්ස් වලින් ඒ තරඟාවලිය. ඊළඟට ලබන අවුරුද්දේ අපි තියෙනවා මේ අවුරුද්දේ මට ලබන අවුරුද්දේ මට මතක හැටියට ටී කප් කියන ලෝක තරඟාවලිය තියෙනවා සයික්ලිම් වල. ඊළඟට ජාත්‍යන්තර තරඟාවලි ගණනාවක් අයන් මෑන් තරඟාවලිය තියෙනවා ලෝකෙ දින අයන් මෑන් තරඟාවලිය ලංකාවේ. මේ වගේ විශාල අන්තර්ජාතික තරඟ සංඛ්‍යාවක් තියෙනවා. ඒ වගේම මම කියන්න කැමතියි තහනම් උත්තේජක සම්බන්ධව එතුමා කතා කරා. මම ස්තුතිවන්ත වෙනවා. මේ 2017 11/22 වෙනකොට අර තහනම් උත්තේජක මර්ධන ආයතනයෙන් එතුමා කිව්වා කඩාපයින් හමුදාව නතර කළා කියලා. එහෙම කඩාපයින් හමුදාව නතර කළා නෑ. ඒ ක්‍රියාත්මක කරන මලල ක්‍රීඩාවල තරඟ පවස්තන අවස්ථාවලදී පරීක්ෂණ කළ දින 61ක්, බයිසිකල් පදීමේදී 2ක්, සවියස වීමේ 4 දිනක්, රග්බි 38 දිනක් චෙක් කළා තියෙනවා, බරීසිලිම 11 දිනක්, පිහිනුම් 2ක්, බොක්සින් 4ක්, කාය වර්ධන 3ක්. මේ විදිහට අපි පරීක්ෂණ 125ක් මේ අවුරුද්දේ කළා තියෙනවා. ඒ වගේම පොසිටිව් නැත්තම් ඒ වගේම මේ තරඟ මේ තානම් උත්තේජක ගත්තයි කියලා අහුණ අය ඉන්නවා. මල්ල ක්‍රීඩාවල එක්කෙනෙක්, සවියස වීමේ දෙන්නෙක්, කායවර්ධන දෙන්නෙක් මේ අතරින් පස්සෙනෙක් මේ තහනම් උත්තේජක නිසා අපි මේ අවුරුද්දේ සොයාගෙන තියෙනවා මේවා ගත්ත අය විදිහට උන්න ක්‍රීඩාවේ තහනම් කරා මේකට අපි විශාල මුදලක් ගියා මේකට අපි මුදල් ඉල්ලුවා මංගල සමර වැමතුමාගේ ඒක අපිට දීලා තියෙනවා රුපියල් මිලියන 25ක් 2018ට ඒ නිසා මම කියන්න කැමතියි දැනටත් අපි 2017 නොවැම්බර් මාසේ මේ පොදු රාජ්‍ය මණ්ඩලයේ තරඟ සඳහා පුහුණු වෙන පුහුණු සංචිතේර පැනලා එකකින් 8 දිනක් අපි අල්ලගත්තා අල්ලගෙන ඒකලවත් අපි පරීක්ෂා කරලා බැලුවා මොකක්ද තත්ත්වය කියලා ඒ නිසා ඒක ගැන කිසි ගැටලුවක් නැහැ ක්‍රියාදාමයේ සිද්ධ වෙනවා ඒ වගේම අනික් එක මම කියන්න කැමතියි එතුමා තව කතා කරා බ්‍රාසිල් එක්ක ලේකම් කොට්ටාසල ක්‍රීඩාංගන ඒකට අපි වැඩපිළිවෙල සකස් කරලා තියෙනවා ඒ නිසා අපි ඒ ක්‍රියාදාමයේ ඉස්සරහට අරගෙන යනවා ඒ වගේම මම කියන්න කැමතියි අද මේ නිලවර්ණ පවත්තලා संगम निलवरण तिबुण्ण औवृद गाणकिंग विगणित मूल्य प्रकाश इधिपत इधिपत अभी धनट इतने संगम हेट दि संगम तुनाई अभी चांदियान एनो जूडो संगमे हैंडबॉल सा हॉकी संगम वल एव नड़ती समारीनो बैडमिंटन मेवागे हतरक भी अभी तीन संपूर्ण चंदती अवसंकरा बलापुर मेक अवसम औवृद नमेकट पास मेरा पलवी वतावट ओलींपि कमिटी तरंग චන්දිතියන්න ලබන ජනවාරි මාසයේ අගසති එක කරගන්න පුළුවන් වෙයි කියලා අපි විශ්වාස කරනවා. ඒ නිසා මම හිතන්නේ ඒක අපි ඉදිරිපත් කරමින් මම අපේ කතාවට එන්නම්. මම ස්තුතිවන්ත වෙනවා අපේ 2018 වර්ෂයේ අපිට රුපියල් මිලියන 5425ක් අපිට ලැබිලා දීලා තිබුණා අපේ මුලින්. නමුත් අයවැය කතාවෙන් අපේ ගරු ඇමතුමා මංගල සමර ඇමතුමා මිලියන 3450ක් වෙන් කළා දිනවා. මම ඒකට මගේ ස්තුතිය ගෞරවය පුද කරනවා ගරු ජනාධිපතිතුමාටත් අග්‍රාමාත්‍යතුමාටත් මුදල් ඇමතුමාටත් මේ වර්ධනය ගිය අවුරුදු රැඩිය 123ක වර්ධනයක් ක්‍රීඩා වෙනුවෙන් වුණ දක්වලා තියෙනවා. ඒකට මම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම 2021 වර්ෂයේ දකුණු ආසියානු ක්‍රීඩා සත්කාරකත්වය අපිට ලැබිලා තියෙනවා දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ. මේක ඉඩ ක්‍රීඩා ඉසව් 25ක් සඳහා අපි වැඩපිළිවෙල සකස් කරනවා. ඒ අනුව ක්‍රීඩක ක්‍රීඩිකාවන් 5000ක් මේ වැඩපිළිවෙලට අපිත් එක්ක එකතු වෙනවා. ඒ අනුව 2018 වර්ෂයේදී පොදු රාජ්‍ය මණ්ඩලයේ ක්‍රීඩා උළෙල ඕස්ට්‍රේලියාවේ ආසියානු ක්‍රීඩා උළෙල ඉන්දියාවේ යෝන ඔලිම්පික් තරගාවලිය ආජන්ටිනාවේ කනිෂ්ඨමල්ල ක්‍රීඩා තරගාවලිය ශ්‍රී ලංකාව වෙන තරගාවලිය වලට නියමිතයි තරඟ පවත්වන 2019 වර්ෂයේදී දකුණු ආසියානු ක්‍රීඩා උළෙලත් නේපාලයේ 2020 වර්ෂයේදී ඔලිම්පික් ක්‍රීඩා උළෙල ජපානයේ දකුණු ආසියානු ක්‍රීඩා උළෙල 2021 ශ්‍රී ලංකාවේ පවත්වන අපි වැඩපිළිවෙල සකස් කරලා තියෙනවා. පාසල් ක්‍රිකට් ක්‍රීඩාව නැම්වීම සඳහා අපේ ගරු අග්‍රාමාත්‍යතුමාගේ අදහසක් අනුව ගිය අවුරුද්දේ අපිට මිලියන 250ක් අපිට ලබලා දුන්නා. ඒ අනුව අපි මේ වෙනකොට ක්‍රීඩා පහසුකම් නැම්වීම යටතේ කොන්ක්‍රීට් පැති විකට් පාසල් 243කට ලබලා දීලා තියෙනවා. ඒ වගේම ක්‍රිකට් ක්‍රීඩා භාණ්ඩ පාසල් 574ක් සඳහා ලබලා දීලා තියෙනවා. පාසල් පුහුණු කරුවන් සඳහා දෙනුවත් කිරීම වැඩසටහන සහ ක්‍රිකට් ක්‍රීඩා සඳහා ලනු පැදුරු ලබා දීම පාසල් 212ක් සඳහා ලබා දීලා තියෙනවා. 2017 දී ඊට පාසල් 600ක් පමණ සම්පූර්ණයෙන් ආවරණය කරන්න අපිට හැකියාව ලැබුණා. මේ ක්‍රියාදාමය අපි ඉදිරියට ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම විනෝද ක්‍රීඩා නගරයක් ඉදිකිරීම ලෙෂර් ස්පෝර්ට්ස් අයිලන්ඩ් කියන එක විශේෂයෙන්ම වෝටර්ස් එජ් ප්‍රදේශයේ යෝජිත විනෝද ක්‍රීඩා වැඩපිළිවෙලක් සකස් කරලා තියෙනවා. දේශීය විදේශ සංචාරකයන් ඉලක්ක කරගෙන විශේෂයෙන්ම ගෘහස ක්‍රීඩාගාර ප්‍රේක්ෂකාගාර රග ක්‍රීඩා පිටිය රුවල්වරු පැදීම දුනු පිටිය වෙඩි පිටිය ස්කොච් ක්‍රීඩා පිටි ඊට අමතරව පළවෙනි වතාවට ලංකාවේ ඉදිවෙනවා ඉන්ඩෝ ක්‍රිකට් ස්ටේඩියම් එකක් ඒකත් අපි බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම මේ වෝටර්ස් එජ්ජවට ඒ යෝජිත වැඩපිළිවෙල ගේන්න. ඒක ලෙෂර් ස්පෝර්ට්ස් අයිලන්ඩ් කියන වැඩසටහනට තමයි අපි ඉදි කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඊළඟ දිස්ත්‍රික් ක්‍රීඩා සංකීර්ණ මාතර දිස්ත්‍රික් ක්‍රීඩාංගණය පොළොන්නරුව දිස්ත්‍රික් ක්‍රීඩාගාරය කල්මුණේ සඳංගණේ අපේ නියෝජ්‍ය අමාත්‍යතුමාගේ ගෘහස ක්‍රීඩාංගණය ඒ වගේම මාතලේ හොකී ක්‍රීඩාංගණය ප්‍රසංස් කිරීමට මේ අවුරුද්දේ අපිට සල්ලි ලබා දීලා තිනෝ. ඒ වගේම මොණරාගල මුලතිව් දිස්ත්‍රික් කියන්නේ ක්‍රීඩා නැම්වීම සඳහා දිස්ත්‍රික් ක්‍රීඩා සංකීර්ණ ඉදි කරන්න අපි කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම කායවර්ධන මධ්‍යස්ථාන සඳහා උපකරණ ක්‍රීඩා ඇටතල පහසුකම් ගමට ගෙන යාමේ අරමුණි පළාත් සංකීර්ණ ක්‍රීඩා සංකීර්ණ 11ක් ආවරණය වෙන්න ලබන අවුරුද්දේ අපිට මුදල් ලැබිලා තියෙනවා රුපියල් මිලියන 73.88ක් වෙන් කරලා තියෙනවා. ඒ ක්‍රීඩාංගණ 11ක් සම්පූර්ණයෙන් අපි ජිම්නේසියම්ස් නැත්නම් ඒ ක්‍රීඩා ඇටතල පහසුකම් ඇටතේ කායවර්ධන මධ්‍යස්ථාන හදන්න අපි බලාපොරොත්තු වෙනවා. ඒ වගේම නුවරඑළිය ඉහළ උන්නතාංශ ක්‍රීඩා පුහුණු සංකීර්ණයේ මුඩු මාත්‍රමේ ඉඳලා අඩි 1895 උසකින් පිරිනා තියෙන නුවරඑළිය ප්‍රදේශයේ ක්‍රීඩා අමාත්‍යාංශයෙන් සතුව තිබෙන හෙක්ටයාර 35ක පමණ වන ඉඩමේ අපි බලාපොරොත්තු වෙනවා සම්පූර්ණයෙන් ඉහළ උන්නතාංශ ක්‍රීඩා පුහුණු වැඩපිළිවෙළක් පටන් ගන්න. ඒකට ඩොලර් මිලියන 80ක් අපිට ලබලා දීලා තියෙනවා. ඒකට 2014 වසරේ අවතරේ අපි අන්තිම කාරණා ටික ඉකුත් කරනවා. අවුරුත්තුනකින් සම්පූර්ණයෙන් මේ ක්‍රියාදාමය අපි අවසන් කරන්න බලාපොරොත්තු වෙනවා. ක්‍රීඩක ක්‍රීඩකවන් 200ක්කට නේවාසික පහසුකම් ලබා ගන්න පුළුවන් ක්‍රීඩා හෝටලයක් ඒවට අපි ස්ථාපිත කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම සාග් ක්‍රීඩාංගණය සාග් තරගාවලිය 2021 පැවැත්වීමට යටිදල පහසුකම් සම්වර්ධනය සඳහා අවුරුදු 40ක් පරණ මේ සුගතදාස ක්‍රීඩා සංකීර්ණයට අපිට මුදල් ලැබිලා තියෙන මේ අවුරුද්දේ මම කියන්න කැමතියි ක්‍රීඩා සංකීර්ණයේ අභ්‍යන්තර මාර්ග පිළිසකර කරන්න ක්‍රීඩාංගණයේ වටා ඇති අබලන්න ආරක්ෂක තාපය හදන්න පිවිසුම් දොරටු කානුපත්ති වැසිලිපත්ති මේවා සම්පූර්ණයෙන්ම සකස් කරන්න තවත් රුපියල් මිලියන 100ක් අපිට ලබා දීලා තියෙනවා. ඒ වගේම මම කියන්න කැමතියි ජාත්‍යන්තර ක්‍රීඩා තරඟවලින් විශාල ජයග්‍රහණ රාශියක් මම මේ කොළේ අපි අපේ සභාගත කර හන්සඩ් වාර්තාවට ඉදිරිපත් කරනවා අපේ ක්‍රියාකාරකම් පිළිබඳව. ඒ වගේම ග්‍රාමීය ක්‍රීඩාංගන සම්වර්ධනය 2017 ක්‍රීඩා පිටි දිස්ත්‍රික්ක 21 ක්‍රීඩා පිටි 313ක් සංවර්ධනය කරන්න අපි වැඩපිළි සකස් කරා. රුපියල් මිලියන 360ක් ඒ සඳහා අපි අපේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ඒ වගේම මහජන නියෝජිතයන්ගේ ඉල්ලීම් පරිදි අපි වැඩපිළි සකස් කළා තියෙනවා. මුළු ලංකාව පුරාම බෙදලා යන විදිහට දැන් එදා අපි ගත්තම මහනුවරට විතරයි නුවරඑළිය ගත්තම නුවරඑළියට විතරයි අද මුළු ලංකාවටම ක්‍රීඩා පිටි ටික හදලා ඒ ක්‍රියාදාමය අපි ආරම්භ කළා තියෙනවා. දුනු විදීමේ පිටිය තව විනාඩි කීපයක් තියෙනවා නේද? දුනු විදීමේ පිටිය ඉදිරි කිරීමේ වැඩ කටයුතු ටිකත් අපි ආරම්භ කළා තියෙනවා. ඒ වගේම මම කියන්න කැමතියි අපේ එක විනාඩියක් දෙකක් මා ඔබතුමාෙන් තව ගන්නවා. ඊළඟට මානව ක්‍රියාකාරීත්ව විද්‍යාගාරය පළවෙනි වතාවට බයොමෙකනික්ස් නැත්නම් හියුමන් පර්ෆෝමන්ස් ලැබොරටරි ලංකාවේ ක්‍රීඩකයන් චෙක් කරන්න පුළුවන් විදිහ වැඩපිළිවෙළ ලංකාවේ තිබුණේ නැහැ. හැබැයි අද අපි ඒකට අවශ්‍ය කරන මුදල් ටික යොදවලා ඒකට අවශ්‍ය බිල්ඩින් එක හදලා ලබන අවුරුද්දේ මාර්තු වෙනකොට සියලුම ක්‍රීඩක ක්‍රීඩිකාවන් මේ වැඩපිළිවෙළ යටතේ චෙක් කරලා බලන්න පුළුවන් ඔවුන්ගේ මාංශ පේශි වර්ධනය එය ඒ වගේ තියෙන ප්‍රශ්න පිළිබඳව හොයලා හොයන්න පුළුවන් වැඩපිළිවෙළ සකස් කරලා තියෙනවා. ඒ වගේම තහනම් උත්තේජක පිළිබඳව මම කිව්වා. ඊළඟට කමියුනිටි ස්පෝර්ට් විශේෂයෙන් මම වැඩපිළිවෙළ සකස් කරලා දිනවා. ඒකටත් ග්‍රාමීය මට්ටමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් විතරක් නෙමෙයි හැම කෙනාම ක්‍රීඩාවට සම්බන්ධ කරගන්න අපේ තියෙන 14000ක් වෙච්ච ග්‍රාම සේවක කොට්ටාස වලින් සියලු දෙනාට එකට එකතුලා වැඩ කරන්න. ක්‍රීඩා ශක්ති වර්ධනන ගැන කීප දෙනෙක් විනාඩියකින් මම එකත් ඉවර කරන්න. විශේෂයෙන්ම දිස්ත්‍රික් 25ක් ආවරණය වෙන විදිහට අපි මේ ක්‍රියාදාමයේ පටන් අරන් තිනෝ. ඒ අනුව මේ දැනට ක්‍රීඩක ක්‍රීඩිකාවන් 12602ක් තෝරගෙන ඔවුන්ව පුරුදු පුහුණු කරන වැඩපිළිවෙල අපි ක්‍රියාත්මක කරනවා. පළවෙනි වතාවට නියෝජ්‍ය කතානායකතුමනි මේ දිස්ත්‍රික් 25ටම අවශ්‍ය කරන බාණ්ඩ අවුරුදු ගාණක් දීලා තිබුණේ නැහැ. පළවෙනි වතාවට හැම දිස්ත්‍රික්කයකටම දැන් කාවපෙත්ත ඊළඟට හෙල්ල ඊළඟට කඩලු ටික මේ සියල්ල අපි ලබා දීලා තිනවා. මම මේ කාරණා ටික මතක් කරමින් ඔබතුමා මට ලබා දුන්න කාරණා කාලය ගැන ස්තුතිවන්ත වෙමින් රටේ ක්‍රීඩාව ඉදිරියට ගෙන යාම සඳහා අපේ ක්‍රීඩා අමාත්‍යාංශයේ අපේ නියෝජ්‍ය අමාත්‍යතුමා මට දෙන සහයෝගය ශක්තිය මම ආදරෙන් ගෞරවයෙන් සිහිපත් කරනවා. එතකොට ස්තුතිවන්ත වෙනවා. විශේෂයෙන් අපේ නව අලුත් ලේකම්තුමා ගොඩක් වැඩ සටහන් වලට සම්බන්ධලා වැඩ කටයුතු කරනවා. එතුමා පටන් අරන් මාස කිහිපයයි ලබන අවුරුද්දේ අපි බලාපොරොත්තු වෙනවා ඒ සියලු දෙනාත් එක්ක එකට වැඩ කරන්න. ඒ වගේම අපේ සියලුම නිලධාරීන් අධ්‍යක්ෂ ජනරාල්තුමා ඇතුළු සියලුම නිලධාරීන්ට මගේ අදෝතින් ස්තුතිවන්ත වෙමින් මගේ වචන ස්වල්ප අවසන් කරනවා.
ගරු ස්පීනාවින් නැමැතිතුමා
ගරු නියෝජ්‍ය කතානායකතුමනි මම පළමුවෙන්ම නලින්ද ජයතිස්සේ මන්ත්‍රීතුමා ප්‍රශ්න කීපයක් යොමු කළා. එකක් තමයි ජාතික කෞතුකාගාරයේ සොරකම දැන් තත්ත්වය කුමක්ද කියලා. මේ සිද්ධිය සිද්ධ වුණේ 2012 වර්ෂයේ අපේ දැනට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රාක්ෂණ කටයුතු සිදු කර ඉදිරි කටයුතු සඳහා නීතිමය දෙපාර්තමේන්තුවට යොමු කර තිබෙනවා. මෙම නීතිමය ක්‍රියාමාර්ග ඉක්මන් කරන ලෙස කෞතුකාගාර දෙපාර්තමේන්තුවේ නීතිපතිතුමා වෙත දන්වා සිටියා. ඊළඟට එතුමා නැවතත් අසලා තියෙනවා ස්මාර්ට් කාඩ් අයිඩෙන්ටි කාඩ් සම්බන්ධව ඇඟීම් කමිටුවේ බෙදුණු තීන්දුවක් ගත් බව නිවැරදි නමුත් ඒ ගරු මන්ත්‍රීමා සඳහන් කරන පරිදි 5-3ක් වශයෙන් නොවේ. එහිදී තෝරාගත් සැපයුම් කරු ලබා දීමට දෙදෙනෙක් එකඟ වූ අතර දෙදෙනෙක් විරුද්ධ විය. එක් අයෙකු මතයක් ප්‍රකාශ කරන ලදී. නමුත් ප්‍රති සම්පාදන කමිටුවේ සාමාජිකයන් තිදෙනාම තෝරාගත් සැපයුම්කරුට ලබා දීම අනුමත කරන ලදී. ප්‍රසම්පාදන කොමිටුවේ සභාවේ මඟ පෙන්වීම අනුව කමිටු දෙකෙහිම බහුතරය සලකා ප්‍රසම්පාදන සිදුකර ඇත. මුදල් වශයෙන් සලකන කල තෝරාගත් සැපයුම්කරුගේ මිල ඊළඟ මිලගන් ඉදිරිපත් කළ අයගේ මිලට වඩා අඩකින් පමණ අඩුය. එමෙන්ම කාඩ්පති ගුණාත්මය පිළිබඳ ජාත්‍යන්තර පිළිගත් ප්‍රංශයේ පිහිටි ස්වාධීන පරීක්ෂණාගාරයක් ලවා පරීක්ෂා කර ප්‍රමිතිය අතිබව තහවුරු කරගෙන ඇත. වැඩිමහත්ක වශයෙන් මෙම සැපයුම්කරුට තෝරා ගැනීමට විරුද්ධව ශ්‍රේෂ්ඨාධිකරණය කරන පවන ලද නඩුවක්ද කිසිදු වැරැද්දක් සිදුවී නොමැති බව තහවුරු වී ඇත. ඊළඟට එතුමා නැවතත් අහලා තියෙනවා කලාකරු දායක විශ්‍රාම වැටුප් සම්බන්ධව වයසවද 23න් 23ත් 55ක් අතර කලාකරුවන්ට මෙම දායක විශ්‍රාම වැටුප් ක්‍රමයට ඇතුළත් විය හැකිය. මිලියන 94ක් ප්‍රාග්ධන් ප්‍රතිපාදන සමාජ ආරක්ෂ මණ්ඩලය යටතේ ස්ථාවර ගිණුමක් ඇතිකර එහි පොලී මුදලින් තමයි මේ ක්‍රියාත්මක වෙන්නේ. ඊළඟට වසරකට කලාකරුවන් 184ක දිය හැකි ඊට වැඩි ඉල්ලීම් තිබුණේ ප්‍රාග්ධන මුදල් වැඩි කර ගැනීමටද හැකියාවක් ඇත. දැනට කලාකරුවන් 50කට වැඩි ප්‍රමාණයකට සඳහා විශ්‍රාම වැටුප් ලබා දී ඇත. අවුරුදු 20ක අයකු බැඳුනොත් අවුරුදු 60 වෙන විට රුපියල් ලක්ෂ 67ක් එක්වර මුදලක් හා මේ නිසා විශ්‍රාම වැටුප් ලැබෙන දායක මුදල ප්‍රමාණයද වයස 90 ප්‍රතිලාභ ලබා ගැනීමට හැකියාවක් ඇති වෙනවා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මගේ කාලය බොහොම ටික නිසා මේ අද විශේෂයෙන්ම මගේ අමාත්‍යාංශය හා යර්ථය දෙපාර්මේන්තු ආයතනයතින් පසුගේ වශය දෙක තුළ ඉටුකළ මහජ හිතකාමි සේවා හා ඉදිරි වශය ක්‍රියාත්මක කිරීමට යෝජිත වැඩසටන් පිළිබඳ මම මේ අවස්ථාව කරුණු දැක්වීමට කැමති. ආගමන දෙපාර්මේන්තු ප්‍රථම මේ ආමාත්‍ය යර්ථය ඇති වැදගත්තා ජනතාවට මහගු සේවාවක් ඉටු කරන ආගමන හා විගමන දෙපාර්මේන්තුව ලබාගත් ජයග්‍රහණ කීපයක් පිළිබඳ අදහස් ඉදිරිපත් කිරීමට කැමති. 1948 අංක 20 දරන ආගමිකා විගාමික 500 විධිවිධාන අනුව ශ්‍රී ලංකාවේ පුරවැසියන් නොවන දැනත්තන් ශ්‍රී ලංකාවට අතුළුවීම පාලනය කිරීම සඳහාත් විධිමත් කිරීම සඳහා ශ්‍රී ලංකාවේ පුරවැසියන් නොවන දැනත්තන් ශ්‍රී ලංකාවෙන් ඉවත් කිරීම සඳහාත් කටයුතු කිරීම බලය ආගමන හා විගමන දෙපාර්තමේන්තුව සතු වෙන බව අප දන්නවා. මෙම කාර්යයන් ඉටු කිරීම සඳහා ගමන් බලපත්‍ර අංශයේ වීසා ප්‍රත්‍යන්ත පාලන අංශය, පුරවැසි අංශය හා විදේශ දූත මණ්ඩල වැනි ප්‍රධාන අංශ දෙපාර්තමේන්තුව ස්ථාපනය කර තිබෙනවා. ගමන් බලපත්‍ර අංශය මගින් 2016 වසර තුළ සියලුම වර්ගයේ ගමන් බලපත්‍ර 650,725ක් නිකුත් කර ඇති අතර විදේශ දූත හරහා නිකුත් කර ඇති ගමන් බලපත්‍ර ප්‍රමාණය 44,522යි. මේ ගමන් බලපත්‍ර නිකුත් කිරීම තුළ ශ්‍රී ලංකා රජයේ රුපියල් මිලියන 3,800ක් පමණ ආදායමක් උපයා දී තිබෙනවා. වීසා ප්‍රත්‍යන්ත පාලන අංශය මගින් 2016 වසරේ සියලුම වර්ගයේ වීසා 2,98,000ක් නිකුත් කර ඇති අතර 2017 වසරේ ඔක්තෝබර් මාස වෙන විට නිකුත් කර ඇති වීසා ප්‍රමාණය 117,000ක් ඉක්මවා තිබෙනවා. මේ මගින් ශ්‍රී ලංකා රජයේ උපයා ඇති සමස්ත ආදායම් රුපියල් මිලියන 9,000කට ආසන්න වෙනවා. දෙපාර්තමේන්තු පුරවැසි අංශයේ මගින් 2016 වසරේ ද්විතීයික පුරවැසි භාවයේ 17,544ක් වෙනුවෙන් ලබා දී ඇති 2017 වසර තුළ මේ දක්වා 9,880 දෙනෙකුට ද්විතීයික පුරවැසි භාවය ලබා දී තිබෙනවා. මේ මගින් 2016 වසර තුළ ශ්‍රී ලංකා රජයේ උපය ඇති ආදායම් රුපියල් මිලියන 3,000ක් ආසන්න වෙනවා. එසේම ද්විතීයික පුරවැසි භාවය ප්‍රදාන කිරීම තුළින් විදේශගත ශ්‍රී ලාංකිකයන් ආයෝජනය අප රට තුළට ආකර්ෂණය කර ගැනීමට පදනම් සකස් වී තිබෙනවා. මෙපමණක් නෙවෙයි, විදේශගත වී ශ්‍රී ලාංකික විශේෂ දැනුම අපේ රටේ සංවර්ධනයේ උපයෝග කර ගැනීමට ඉතා හොඳ පදනමක් සකස් කර තිබෙනවා. මේ සම්බන්ධයෙන් මගින් 2016 වසර ශ්‍රී ලංකා රජය වෙත උපයා දී ඇති සමස්ත ආදායම රුපියල් මිලියන 16,000ක් ඉක්මවා බව විශේෂයෙන් සඳහන් කරන්න කැමැති. 2016 වසර වනතේ ආගමන හා විගමන දෙපාර නිශ්චිත සේවා ස්ථාන 9 අතර මහජනතාවට වඩා සපහසු කාර්යක්ෂම සේවාවක් ලබා දීම සඳහා මෙම දෙපාර්තමේන්තුව 2016 අගෝස්තු 29 වෙනිදා බත්තරමුල්ල සූරුපාය ගුණනැගිල්ල ස්ථාපනය කර ඒ ස්ථානයට පැමිණියා. එමෙන්ම දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලබන ගමන් බලපත්‍රයේ ගුණාත්මක සහ ආරක්ෂිත බව වැඩි කිරීම සඳහා ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා සංවිධාන නිර්මාණකයන් පූර්ණ ලෙස ගැළපෙන පරිදි ජෛමතික අතුලත් නව විද්‍යුත් විදේශ ගමන් පළත හඳුනා ගැනීම සඳහා කටයුත්තක් කරමින් පවතින ආගමන හා විගමන දෙපාර්තමේන්තුව සඳහා කටුනායක නයිකන්ද ප්‍රදේශයේ සිව් මහා නව නිවාසිකාරය රුපියල් මිලියන 97ක වියදමින් ඉදිකිරීම කටයුතු කරන ලද අතර 2017 ඔක්තෝබර 27 වෙනිදා මේ විවෘත කිරීම කටයුතු කළ බව වැඩිදුර සඳහන් කරනවා. තවද ආගමන හා විගමන නිලධාරීන් සඳහා ත්‍රිකුරුමාල නගර නිවාසිකාගාරය ඉදිකිරීම සඳහා ඉදමක් වෙන් කරගෙන ඇති අතර මේ විනයට ඒ නිවාසිකාගාරය ඉදිකිරීම අවශ්‍ය කටයුතු සිදුවීමෙන් ප්‍රවෘත්තිනවා. මේවා සිදුකිරීම තුළින් නිලධාරීන්ගේ සේවා තෘප්තිය ඉහළ නංවීම සඳහා බලාපොරොත්තු වෙනවා. මේට ඉහත සේවාම විවෘතිගත කිරීම සංකල්පය මත ආගමන හා විගමන දෙපාර්තමේන්තුව දැනට ප්‍රාදේශීය කාර්යාල තුනට අමතර බයඹ පළාත් ප්‍රාදේශීය කාර්යාල කුරුණෑගල නගරයේ 2017 පෙබරවාරි මාස 12 වෙනිදා විවෘත කිරීමට හැකි වූ බව දන්වා සිටිනවා. එවැගේම එමෙන්ම 2016 වසරේ ප්‍රත්‍යන්ත පාලන කටයුතු කාර්යක්ෂමකිරීම වාරවලින් අතිගරු ජනාධිපතිතුමා විසින් 2016 නොවැම්බර් මාස 22 වෙනිදා ලබා දුන් අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවට අදාළව ජාතික ප්‍රත්‍යන්ත කළමනාකරණ කමිටුව පිටු අතර නව ඒකාබද්ධ ප්‍රත්‍යන්ත පාලන ක්‍රමයේ වේදී 2018 වසරේ ජූලි මාස වෙන විට ආරම්භ වීමට නියමිතව තිබෙනවා. තවද වීසා ප්‍රත්‍යන්ත පාලන ක්‍රමයේදී වර්තමානයට ගැලපෙන අයුරින් නවීකරණය කළ ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා සංවිධානයේ නිර්ණායකයන්ට ගැලපෙන පරිදි සකස් කර ක්‍රියාත්මක කිරීම සඳහා ඉදිරියේදී කටයුතු කර තිබෙනවා ලබනවා. එමෙන්ම ගමන් බලපත්‍ර වීසා පුරවැස් සහතික ලබා ගැනීම සඳහා ඉදිරිපත් කරන ආයුධ පත්‍ර තත්ත්ව ඒ පියවරන් අනුව ආයුධකරුවන් දැනුම් පිණිස සහ ආයුධකරුවන් පහසු පිණිස කෙටි පරිවිට සේවාවක් හඳුනා දීම නියමිත ඇති බවද මේ සඳහා මේ අවස්ථාව සඳහන් කරන්න කැමැති. ඊළඟට පුද්ගලිකයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව මේ රටේ සුවිශේෂ දෙපාර්තමේන්තුවක් සෑම පුද්ගලිකුන් රජය හා අනෙක් ආයතනවලින් සේවාවන් ලබා ගැනීමේදී තම අනන්‍යතාවය තහවුරු කර දෙන මූලික ලේඛනයේ බවට ජාතික හඳුනපත් පත වෙලා තිබෙනවා. කාර්යක්ෂම සේවාවක් සලකන ආකාරයේ දෙපාර්තමේන්තුවේ ක්‍රමයේදී වැඩි දියුණු කිරීමේ කාලයට සිට දැනුණු අවශ්‍යතාවයක්. ඒ යථාර්ථයක් බවට පත් කිරීම සඳහා පුද්ගල ක්‍රියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ කාර්යයන් නවීන සාක්ෂණ අනුව සංවර්ධනය කිරීමේ සරස්ම අර්ථයේ පුද්ගලයන් පිළිබඳ ජාතික නාම ලේඛනයක් ස්ථාපිත කිරීම විද්‍යුත් ජාතික හඳුන්වත් නිකුත් කිරීම සඳහා 1968 අංක 32 දරන පුද්ගල ලියාපදිංචි කිරීමේ පනත 2016 අංක 8 දරන පුද්ගල ලියාපදිංචි කිරීමේ සංශෝධන පනත ලෙස 2016 ජූනි 21 වෙනිදා ඊට අදාළ රෙගුලාසි සඳහා 2017 අගෝස්තු 20 වෙනිදා මේ ගැටළු සභාවේ අනුමැතිය ලැබින. ඒ අනුව පුද්ගල ලියාපදිංචි ජාතික නාම ලේඛන ස්ථාපිත කිරීම සඳහා වයස අවුරුදු 15 හා ඊට වැඩි සියලුම ලාංකික පුරවැසියන්ගේ ජීව දත්ත ජීවමිතික දත්ත හා පවුලේ තොරතුරු එකතු කිරීමේ ජාතික වැඩසටහන ආරම්භ කිරීම අවශ්‍ය සියලු කටයුතු සූදානම් කර තිබෙනවා. ඒ වගේම හඳුනුම්පත් නිකුත් කිරීම සඳහා පුද්ගල ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව අවුරුදු 45ක් භාවිතා කළ පැරණි ක්‍රමයේදී වෙනුවට නවීන තාක්ෂණ භාවිතා කරමින් සිංහල දෙමළ හා ඉංග්‍රීසි භාෂාවෙන් සුහුරු කාඩ් ස්මාර්ට් කාඩ් ලෙස ආතික හඳුනුපත ඉඟිත් කිරීම 2017 ඔක්තෝබර 27 වෙනිදා ආරම්භ කර ලැබුණා.
මේ කුරුණෑගල දිස්ත්‍රික්කයට වෙන්වෙච්ච ආවය දිනයක්. අවසන් කරමු.
තවත් වඩාත් පහසු සුවදචීති කාර්යක්ෂම සේවාවක් සැපයීම සඳහා පුද්ගල ලියාපදිංචි කිරීම දෙපාර්තමේන්තුව නවීන පහසුකම් සහිතව බත්තරමුල්ල සූරුපාය නව ගොඩනැගි ස්පාත් ස්ථාපිත කර තිබෙනවා. ඒ වගේම මහජනතාවගේ සේවාව වඩාත් පහසු කිරීම සඳහා ජාතික හඳුනුමත් ලබා ගැනීම ඉදිරිපත් කළ යුතු එල්ලුම්පත් සෑම් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් පිටුවා ඇති දෙපාර්තමේන්තු ප්‍රාදේශීය කාර්යාල මගින් විද්‍යුත් ලබා ගැනීම සැලසුම් කර තිබෙනවා. ඒ සඳහා අවශ්‍ය චතුර් තාක්ෂණික අර්ථයෙන් පහසුකම් හා VPN සමර්ථතාවයේ 2017 වර්ෂය ලබා දීමට හැකි වී තිබෙනවා. ඒ අනුව එල්ලුම්පත් විද්‍යුත් ලබා ගැනීම මෙම වර්ෂයේ අවසන් වීමට පෙර ආරම්භ කිරීම නියමිතයි. ඉදිරි මාස කිහිපයේ ඇතුළත මෙම කටයුතු අවසන් කිරීම සැලසුම් කර තිබෙනවා. මෙමගින් දෙපාර්තමේන්තු සේවාවන් පහදන්තර වඩාත් සමීප කිරීම හැකියාව ලැබෙනවා. දෙපාර්තමේන්තුව කටයුතු විමධ්‍යගත කිරීම වැඩි පිළිවෙළට පළාත් කාර්යාල වීඩියෝ උතුරු නගරින් හා පළාත් වලින් ආරම්භ කර ලැබුණ අතර දෙය 2017 වසරේ වයම් පළාත් කාර්යාල පිටුම ලැබුවා. දකුණු පළාතේ කාර්යාලය ගාල්ලේ නගරයේ සහ මේ වර්ෂයේ අවසන් වීමට පෙර ස්ථාපිත කිරීමේ සියලු කටයුතු සංවිධානය කර තිබෙනවා. ඒ වගේම ඌව උතුරු මැද මධ්‍යම හා සබරගම පළාත් කාර්යාලය 2018 වර්ෂය තුළ ස්ථාපිත කිරීමේ සැලසුම් කර තිබෙනවා. නව හැඳුනුම්පත් සඳහා ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා සංවිධාන ප්‍රමිතියෙන් යුතුව ඡායාරූප ලබා ගැනීම පහසු ජනතාවට සැලසීම සඳහා දිවයිනම අවධාරණය වන පරිදි ඡායාරූපීමේ ඡායාරූපී ශිල්පීන් 1661ක් පුහුණු කර පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව ලියාපදිංචි කර තිබෙනවා. අදාළ ප්‍රමිතියන් ඡායාරූප ලබා ගැනීමට අවශ්‍ය වැඩපිළිවෙළ කළ මෘදුකාංගයේ මේ වසර ඇතුළත ලියාපදිංචි කළ සියලුම ඡායාරූප ගාරවලට ලබා දීමට නියමිතයි. ඒ තුරුම පුද්ගලයන්ගේ ඡායාරූප කිසිදු වෙනස් කිරීමක් නොමැත ජාත්‍යන්තර ප්‍රමිතියක් ලබා ගැනීමට නියමිතයි. පුද්ගලයන් ලියාපදිංචි කිරීම දෙපාර්තමේන්තුව ක්‍රියාවලිය වැඩි දියුණු කිරීමේ සාස්පරට අනුව වයස අවුරුදු 15 හා ඊට වැඩි සියලුම ශ්‍රී ලාංකික පුරවැසියන් ජීවදත්ත ජීවමිතික දත්ත ඇතුළත් පුද්ගලයන් පිළිබඳ ජාතික නාමලේඛන ස්ථාපිත කිරීම 2018 වර්ෂයේදී ආරම්භ කිරීම නියමිතයි. ඒ සඳහා නීතිමය බලය ඇති එකම ආයතන පුද්ගල ලියාපදිංචි කිරීම දෙපාර්තමේන්තුවයි. ඒ සඳහා අවශ්‍ය තොරතුරු තාක්ෂණ ඇත්තල් පාසුකම් 2018 මුල් භාගයේ සම්පූර්ණ කිරීමට සියලු කටයුතු යොදා තිබෙනවා. මෙම පුද්ගල ලියා පිළිබඳ ජාතික නාමලේඛන ස්ථාපිත කළ පසු රජයේ හා වෙනත් ආයතන සේවා ලබා දීමේදී පුද්ගල අනන්‍යතාව තහවුරු කර ගැනීමට අවශ්‍ය විට නිවැරදි ඉතා කාර්යක්ෂම සුළු වේලාවකදී එම තොරතුරු ලබා දීමට හැකි වෙනවා. මෙම සේවාව මගින් රජයට හා අනෙකුත් ආයතනවලට තම සේවාවන් කාර්යක්ෂම කිරීමට හැකි වෙන අතර මහජනතාවට වඩාත් පහසු වන ඇත. ඒ වගේම රටේ ජාතික ආරක්ෂාව තහවුරු කිරීමට මෙම මගේ පිටුවහලක් වෙනවා.
අවසන් කරන්න දැන් අපි කාලයේ
නියෝජ්‍ය කාර්යක සභාපතිතුමනි ඔබතුමා දැන් කීප වතාවක් මතක් කරපින්දා
දැන් අපිට දැන් හෆිස් නැතුවත්
ඉන්නවා මගේ
අපේ නැතුවත් ඉන්නවා
අවසාන වශයෙන් මේ අවස්ථාවේ සියලුම දේවල් මම අහංසාර කිරීමට ඉදිරිපත් කරනවා. ඒ වගේම මේ කාර්ය සඳහා අපේ අමාත්‍යාංශ ලේකම්තුමා අතිරේක ලේකම්තුමාලා ආගම විගමන පාලක ජෙනරාල්තුමා ජාතික හඳුනුම්පත් සංස්ථාවේ අධ්‍යක්ෂ ජෙනරාල්තුමා ඒවාගේ සංස්කෘතික අධ්‍යක්ෂතුමිය කෞතුකාගාර අධ්‍යක්ෂතුමිය ඒවාගේ මගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයේ ඒ සියලු දෙනාට මේ අවස්ථාවේදී මේ කාර්ය සඳහා සහයෝග දක්වීම සඳහා සියලු දෙනා ස්තුති කරමින් ඒ වගේම පක්ෂ විපක්ෂ සියලු දෙනාගේ අදහස් ඒ වගේම අහුකම් දීලා ඉදිරි කාර්ය තුළ ඒ සියලු දේවල් නිවැරදිව කටයුතු කිරීමට බලාපොරොත්තු වෙමින් මගේ වචන ටිකක් පවසන්
කරනවා. Only have 4 minutes left. Thank you.
பிஸ்மில்லாஹிர் ரஹ்மானிர் ரஹீம். பிரதி சபாநாயகர் அவர்களே, இன்று எமது விளையாட்டுத்துறை அமைச்சின் விவாதத்திலும் மற்றும் கல்வி அமைச்சின் விவாதத்திலும் கலந்து கொள்வதற்கு மகிழ்ச்சி அடைகின்றேன். குறிப்பாக இந்த விவாதத்தில் வடகிழக்கைச் சேர்ந்த பல பாராளுமன்ற உறுப்பினர்கள் எமது விளையாட்டு அமைச்சு சம்பந்தமாக பல விடயங்களை பேசியிருந்தார்கள். குறிப்பாக வடமாகாணத்தில் விளையாட்டு மைதானங்களில் பல அபிவிருத்தி செய்யப்பட வேண்டும் என்று பல பேர் சுட்டிக்காட்டியிருந்தார்கள். உண்மையில் எங்களுடைய அமைச்சு வடமாகாணத்தில் பலாயிரம் மில்லியன்களை ஒதுக்கீடு செய்து பல மாவட்ட விளையாட்டு மைதான தொகுதிகள் அதேபோன்று பிரதேச விளையாட்டு மைதானங்களை உருவாக்கி வருகின்றது. கிளிநொச்சி மாவட்ட மாகாண விளையாட்டு தொகுதி அந்த ஒப்பந்தக்காரர்களின் கவனையின் காரணமாக அது வேலை தாமதாக்கப்பட்டது. இப்பொழுதோ எங்களுடைய அமைச்சர் தயாசிரி ஜெயசேகர் அவர்களின் முயற்சியினால் இராணுவத்துக்கு பொறுப்பளிக்கப்பட்டு கூடிய விரைவில் அவற்றினை முடிப்பதற்கு நடவடிக்கை எடுக்கப்பட்டுள்ளது. அதேபோன்றோ வவுனியா விளையாட்டு மைதான தொகுதி, முல்லைத்தீவு விளையாட்டு மைதான தொகுதி, மன்னார் விளையாட்டு மைதான தொகுதி போன்றவை அங்கு அமைக்கப்பட்டு வருகின்றது. மேலும் ஜால் அல்பிரத்துரையப்பா விளையாட்டு மைதான தொகுதியில் ஒரு உள்ளக விளையாட்டரங்கு அமைப்பதற்கு நிதியமைச்சிடம் நாங்கள் அதற்கான முன்மொழிவை சமர்ப்பித்திருக்கின்றோம். இதேபோன்று கிழக்கு மாகாணத்தில் எங்களுடைய மட்டக்களப்பு மாவட்டம் அதேபோன்று திருவண்ணாமலை மாவட்டத்தில் ஏற்கனவே விளையாட்டு தொகுதிகள் திறந்து வைக்கப்பட்டிருக்கின்றது. அதேபோன்று அம்பாறை மாவட்டத்தில் அம்பாறை விளையாட்டு மைதான தொகுதி முடிக்கப்பட்டு வருகின்ற டிசம்பர் மாதத்தில் திறப்பதற்கு முடிவெடுக்கப்பட்டுள்ளது. அதேபோன்று கரையோர பிரதேச மக்களின் நலன் கருதி கல்முனையில் சந்தாங்கனை விளையாட்டு மைதானத்தை அபிவிருத்தி செய்வதற்கு எங்களுடைய கௌரவ அமைச்சர் தயாசிரி ஜெயசேகர் அவர்களின் முயற்சியினால் நிதி அமைச்சிக்கு முன்மொழிக்கப்பட்டு இந்த பட்ஜெட்டில் அதற்கான நிதிகள் ஒதுக்கீடு செய்யப்பட்டுள்ளது. இந்த இடத்தில் அந்த தொகுதியின் பாராளுமன்ற உறுப்பினர் என்ற அடிப்படையில் எங்களுடைய கௌரவ அமைச்சர் தயாசிரி ஜெயசேகர் அவர்களுக்கும் நிதி அமைச்சர் மங்கள சமரவீர அவர்களுக்கும் நன்றி கூற கடமைப்பட்டிருக்கின்றேன். அதேபோன்று விளையாட்டு அமைச்சு வருகின்ற வருடம் கிராமிய விளையாட்டு மைதானங்கள் அபிவிருத்தி செய்வதற்கு பெருமளவு நிதியை ஒதுக்கீடு செய்திருக்கின்றது. இது நாடு பூராக இந்த கிராமிய மைதானங்கள் அபிவிருத்தி செய்வதோடு குறிப்பாக யுத்தத்தினால் பாதிக்கப்பட்ட வடகிழக்கு மாகாணங்களுக்கு முன்னுரிமை அடிப்படையில் இந்த மைதானங்களை அபிவிருத்தி செய்யப்படும். இது சம்பந்தமாக வடகிழக்கு சேர்ந்த பாராளுமன்ற உறுப்பினர்கள் வருகின்ற வருடத்தில் அவருடைய பிரதேசங்களில் இந்த மைதானங்களை அபிவிருத்தி செய்வதற்கு அவர்களுக்கூடாக நடவடிக்கை எடுக்கப்படும் என்பதை இந்த இடத்தில் தெரிவிக்க கொள்ள விரும்புகின்றேன். அதே நேரம் கிரீடா சக்தி ஊடாக இப்பொழுது எங்களுடைய அமைச்சு எங்களுடைய விளையாட்டு வீரர்களை பயிற்றுவித்து எதிர்காலத்தில் இந்த நாட்டில் சிறந்த விளையாட்டு வீரர்களாக மாற்றுவதற்கான உன்னத திட்டத்தை நடைமுறைப்படுத்தி வருகின்றது. அதேபோன்று நடைபாதை அதாவது நடைபாதை பயிற்சிக்கான வசதி ஏற்படுத்துவதற்கு கிராம பிரதேசம் தோறும் நிதிகள் ஒதுக்கீடு செய்யப்பட்டு அதற்கான நடவடிக்கைகள் மேற்கொள்ளப்பட்டு வருகின்றது. இது மட்டுமல்லாமல் எங்களுடைய கொம்யூனிட்டி ஸ்போர்ட்ஸ் என்று சொல்லுகின்ற அதாவது சமுதாய விளையாட்டுக்களை ஊக்குவிப்பதனூடாக சகல சமூகங்களும் ஒரு ஐக்கியமான ஒரு வாழ்வியலை பெற்றுக்கொள்வதற்கு அமைச்சு துரித நடவடிக்கை எடுத்து வருகின்றது. இதனூடாக தொற்றாய் நோயை கட்டுப்படுத்துவதோடு மக்கள் உடல்நிலையுடன் சிறந்த ஆரோக்கியத்தை பெறுவதற்கு அமைச்சு ஒவ்வொரு வருடமும் இதற்கான பெருமளவு நிதியை ஒதுக்கீடு செய்து வருகின்றது. அதேபோன்று கிரிக்கெட் பாடசாலைகளை நாடு பூராவும் இதற்கென எமது பட்ஜெட்டில் நிதி ஒதுக்கீடு செய்யப்பட்டு எங்களுடைய குறிப்பாக அண்மையில் நான் கிழக்கு மாநிலத்திலும் பல பாடசாலைக்கு நேரடியாக சென்று இந்த உபகரணங்களை கையெழுத்திருக்கின்றோம். இதனால் கிராமிய பாடசாலை மாணவர்கள் எதிர்காலத்தில் சிறந்த விளையாட்டு வீரர்களாக வருவதற்கு வாய்ப்பு வரும் என்று இந்த இடத்தில் கூறிக்கொள்ள விரும்புகின்றேன். மேலும் இந்த அமைச்சினை சிறப்பாக வழிநடத்துகின்ற உங்களுடைய அமைச்சர் தயாசிரி ஜெயசேகர் அவர்கள் அவருடைய உரையின் பொழுது இந்த அமைச்சின் எதிர்கால செயல் திட்டங்கள் சம்பந்தமாக தெளிவாக குறிப்பிட்டுள்ளார்கள். எனவே இந்த இடத்தில் இந்த சிறப்பாக வழிநடத்துகின்ற எங்களுடைய அமைச்சர் அவர்களுக்கும் அதேபோன்று அவருக்கு உதவியாக இருக்கின்ற எங்களுடைய செயலாளர் பணிப்பாளர் நாயம் ஏனைய அதிகாரிகளுக்கு நன்றி கூறுவோடு மேலும் கல்வி அமைச்சு சம்பந்தமாக என்னுடைய அகில இலங்கை முஸ்லீம் கல்வி மாநாடு ஒரு தந்திருக்கின்றது வன்மை குறிப்பாக மௌலவி ஆசிரியர் நியமனம் சம்பந்தமாக அவர்கள் இதற்கான நடவடிக்கை எடுக்குமாறு எங்களுடைய கல்வி அமைச்சரிடம் இது சம்பந்தமாக கோரிக்கை ஒன்றை விடுத்திருக்கின்றார்கள். இதனை நான் ஹன்சாட்டில் இந்த அறிக்கையை பதிவு செய்யுமாறு வேண்டி விடைபெறுகின்றேன். நன்றி.
தேங்க்யூ.